SBS Audio is supported by advertising.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
අපි සූදානම් මෙහෙමනම් පුරුදු ලෙසින් ලංකාවේ මේ ගෙවිලා ගිය සතියේ දේශපාලනික ක්ෂේත්‍රයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු පිළිබඳව විග්‍රහයක දෙන්න සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහයෙන්. දැන් සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සුපුරුදු ලෙසින් තොරතුරු වාර්තා කරන්නට. අයබෝවන් සුබදැසනක් මනෝජ්.
අයබෝවන් සුබදැසනක් දිල්රුක්ෂි.
පසුගිය සතියේදී වෙසක් සතිය යෙදිලා තිබුණ නිසා වෙසක් පුන් පොහොයත් එක්ක බොහෝ දෙනෙක් දන්සල් ආදී දානමාන පින්කම් වල යෙදෙනවා අපි දකින්නට ලැබුණා. නිවාඩු පාඩුවේ ජනතාව කල්ගත කරනවා දුටුව. නමුත් දේශපාලන ශාස්ත්‍රයනුත් යම් යම් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. මුලින්ම අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ප්‍රසන්න රණතුංග විසින් සංවිධානය කරන ලද රැස්වීමක් පිළිබඳව. ඇයි මේ රැස්වීම සංවිධානය කළේ? විශේෂයෙන්ම ප්‍රසන්න රණතුංග ටිකක් ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ කවුද අපේක්ෂකාවිය යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් දැඩිව මත ප්‍රකාශ කරන අමාත්‍යවරයෙක් විදිහට ප්‍රකටයි. ඉතින් අපි දැනගන්න කැමති මනෝජ්, ආණ්ඩුවේ මේ මැති ඇමතිවරුන් රැස් කළ ප්‍රසන්න මොනවද කියන්න උත්සාහ කළේ කියලා.
ඔව්, ජනාධිපතිවරන්ට ඉදිරිපත් වෙන අපේක්ෂකයා කවුද කියන එක කතා කරන රැස්වීමක් හැටියට තමයි මේ ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමතිවරුන්ගේ රැස්වීම ගිය සඳුදා කොළඹ බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටලේ පැවැත්විලා තියෙන්නේ. මුලින්ම කවුද එන්නේ කියලා තහවුරු කරගෙන තියෙනවා. රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ඇර අනෙකුත් ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරු ඇවිල්ලා තියෙනවා. තේනුක විධානගමගේ සහ විජිත බේරුගොඩ කියන රාජ්‍ය අමාත්‍යවරු ඔවුන්ගේ පෞද්ගලික කාරණා නිසා මේ අවස්ථාවට සහභාගි වෙන්න බෑ කියලා සඳහන් කරලා තියෙනවා. අමාත්‍යවරයෙක් නොවන කෙනෙක් හැටියට මහින්ද ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාටත් ආරාධනාවක් කරලා තියෙනවා. ඉතින් මේ රැස්වීම පටන් ගත්තයින් පස්සේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා අදහස් පළ කරමින් ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව නැවත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය සඳහන් කරලා තියෙනවා. රනිල් ජනාධිපතිතුමාට තව අවස්ථාවක් දිය යුතුමයි කියලා මේ පෝට්ටුවේ අයත් එක්ක එකතු වෙලා වැඩ කරලා පහුගිය වෙලාවේ ආණ්ඩුවක් බේරගෙන රට මේ තත්ත්වයට ආපු ගෙනාපු ජනාධිපතිවරයාට විරුද්ධ වෙන්න සදාචාරාත්මක අයිතියක් නෑ. මොකද රනිල්ව ජනාධිපති පුටුවේ ගෙනල්ලා වාඩි කෙරෙව්වේ පොහොට්ටුවේ නායකයෝ කියන අදහස ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ඉදිරිපත් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී රාජ්‍ය මාත්‍රු කීප දෙනෙක් ප්‍රශ්න විමසලා තියෙනවා. එකට එක හේතුවක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් වෙනවද නැද්ද ජනාධිපතිවරණයට කියන එක තාම පැහැදිලිව කියලා නෑ. අනෙක් පැත්තෙන් පොහොට්ටුවේ සහයෝගය අවශ්‍යද නැද්ද කියලා පොහොට්ටුවේ සහයෝගය ඉල්ලලත් නැහැ. ඉතින් මේ කාරණා දෙක පිළිබඳව විශේෂයෙන්ම සීට ආරම්භපොළ රාජ්‍ය අමාත්‍යවරිය ඒත් එක්කම අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා මේ වාගේ අය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා තියෙනවා. එතකොට ජනාධිපතිවරණයට ජනාධිපතිතුමා ඉදිරිපත් වෙනවා කියලා කිව්වොත් සමහර විට සංවර්ධන වැඩපිළිවෙල නවතින්න පුළුවන්. ඒ හින්දා තවම ඒ ඉදිරිපත් වීම පිළිබඳව නිශ්චිත අදහසක් කිව්වේ නැහැ කියන එක ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියලා තියෙනවා. ඊට පස්සේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා කියලා තියෙනවා ඒක රටට කියන්න ඕනේ, රටට කිව්වේ නැති වුණත් කමන්නේ, ඒක අපිට කියන්න කියලා ඔහු යම් අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. කොහොම වුණත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය උත්තරේ දෙයි කියන එක හැමෝගෙම කියවිලා තියෙනවා. එක පැත්තකින් විමසීමක් කරලා තියෙනවා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට අපි සහයෝගය දෙන්න කැමති, හැබැයි මුලින්ම එතුමා කියන්න ඕනේ තරඟ කරනවාද නැද්ද කියලා. අපි දැන් එතුමාට සහාය පළ කරනවා කියලා එතුමා ඉල්ලුවේ නැත්නම් ඒකත් ප්‍රශ්නයක් නේ කියලා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පැත්තෙන් කියවිලා තියෙනවා. එතකොට මහින්ද ආනන්ද මන්ත්‍රීවරයා තමයි කියලා තියෙන්නේ නෑ නෑ බය වෙන්න එපා වෙලාවට ඒක කෙරෙයි කියලා. එතකොට මේ හමුවේ බලාපොරොත්තු වෙලා තියෙනවා බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව ආයිමත් ජනාධිපතිවරයා බවට පත් කිරීමේ සටනට යොමු කරලා ඊට පොහොට්ටුව ඇතුළු ආණ්ඩුවේ පක්ෂවල සහයෝගය ලබා ගැනීම.
ප්‍රසන්න රණතුංග රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයේ වෙනුවෙන් යම් නැමියාවක් දක්වනවා අපි දකින අතරතුරේදී බැසිල් රාජපක්ෂ විශාල උත්සාහයකින් නියැලී සිටිනවා. ස්වාධීන අපේක්ෂකයෙකු හෝ වෙනත් නායකයෙකු ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පොහොට්ටුවේ අපේක්ෂකයා බවට පත් කරන්න. එතකොට බැසිල් පාර්ශවයෙන් මේ සම්බන්ධව යම් විරෝධතාවක් හෝ වෙන කතිකාවතක් මේ සම්බන්ධයෙන් නිර්මාණය වෙලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවද?
තවම එහෙම නෑ. මේක ආණ්ඩුවේ ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර පමණක් කැඳවලා තිබුණු සාකච්ඡාවක්. ඒ හින්දා ඔවුන්ගේ අදහස් පළ කිරීම විතරක් මේ අවස්ථාවේ සිද්ධ කරලා තියෙනවා.
මීළඟ අවධානය යොමුවන්නේ ලංසා ප්‍රමුඛ සන්ධානය පිළිබඳව. නව සන්ධානය යන නමින් මොවුන් දැන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළා තියෙන්නේ. ඔවුන් තමයි ඉස්සෙල්ලාම ඇතර මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළා කියලා අපි තොරතුරු වාර්තා කළේ. අපි ගිය සතියේදී අවධානයට ලක් කළා ලංසා ප්‍රමුඛ සන්ධානය. මේ නව සන්ධානය නමින් පෙනී සිටි මේ සන්ධානයේ පිරිස් 40ක් විතර එකතු වෙලා මේ රජයක් පිහිටුවීමේ මේ තීරක බලවේගයේ බවට පත්වීමේ ක්‍රියාදාමයක ආරම්භයක් සනිටුහන් කරන්නට සූදානමින් සිටිනවා කියලා. එතකොට අපි යම් කතිකාවතක යෙදුනා මේ රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වමින් එනවයි කියන මේ ලංසා කියන පාර්ශවයේ යම් කිසි ටර්න් එකක් අරගත්තද කියලා. හැබැයි මේ සතිය වෙනකොට ඔවුන් සම්බන්ධයෙන් තවත් තොරතුරක් වාර්තා වෙනවා. මීළඟ රැස්වීම පැවැත්වීම හා සම්බන්ධව ඔවුන් අතර යම් සාකච්ඡාවක් පැවැත්ුණායි කියලා. ඒ සන්ධානයේ අභ්‍යන්තරයේ සිදුවුණු සාකච්ඡා පිළිබඳව මීළඟට අවධානය යොමුවන්නේ මනෝජ්. මොනවද වාර්තා වන්නේ?
පාර්ලිමේන්තුවේදී මේ සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව ලබන මාසයේ 8 වෙනිදා හම්බන්තොටදී ඔවුන්ගේ මීළඟ මැතිවරණ ප්‍රචාරක රැළිය පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. නලින් ප්‍රනාන්දු, මහින්ද අමරවීර, නිමල් සිරිපාලද සිල්වා කියන ඇමතිවරු, එතකොට ලසන් තලගියවන්න, ජගත් පුෂ්පකුමාර කියන රාජ්‍ය ඇමතිවරු, අනුරයාපා මන්ත්‍රීතුමා, නිමල් ලංස මන්ත්‍රීතුමා, මේ ඇතුළු කණ්ඩායමම එකතු වෙලා තමයි මේ සාකච්ඡාව පවත්වලා තියෙන්නේ. මේ හම්බන්තොට පැවැත්වෙන වෙලාවේ මහින්ද අමරවීර ඇමතිවරයාගේ මැතිවරණ බල ප්‍රදේශයේ මැතිවරණ දිස්ත්‍රික්කයේ හම්බන්තොට. ඒ හින්දා අමරවීර ඇමතිවරයා කියලා තියෙනවා, ඔබතුමාලා කවුරුත් මේ රැස්වීමට කණ්ඩායම් එක්කගෙන ඉන්න එපා, මේකට ඉන්නේ හම්බන්තොට මගේ පාක්ෂිකයෝ විතරමයි කියලා ඔහු ටිකක් ආඩම්බරෙන් කියලා තියෙනවා. එතකොට මේ රැස්වීමට සම්පූර්ණයෙන් ගෙන්නන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහින්ද අමරවීර ඇමතිවරයාගේ පාක්ෂිකයෝ. එතකොට කොතනද මේ රැස්වීම තියන්නේ කියලා කතා කරාමත් කියලා තියෙන්නේ සමගි ජනබලවේගය හරි ජාතික ජනබලවේගය හරි රැස්වීමක් තියපු තැනක තමයි අපි මේ රැස්වීම තියන්න තෝරගන්නේ කියලත් කතා වෙලා තියෙනවා. එතකොට සජබේ සහ ජාතික ජනබලවේගය සංවිධානය කරලා තියපු රැස්වීමකටත් වඩා අමරවීර ඇමතිවරයාගේ පාක්ෂිකයෝ මේ රැස්වීමට ගෙන්න ගන්න පුළුවන් කියන තරම් විශ්වාසයක් නවසන්ධානයට මහින්ද අමරවීර ඇමතිවරයා ඇති කරලා තියෙනවා. ඒ රැස්වීම සම්බන්ධයෙන් තමයි මූලික සාකච්ඡාව තිබිලා තියෙන්නේ. ඊට පස්සේ වුණ සාකච්ඡා කරලා තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කරපු අවස්ථාවක ඉහිදී බැසිල් රාජපක්ෂේට ඇමතිවරයා හරි ඔහුගේ නියෝජිතව හරි එනවා නම් තමන්ගේ සන්ධානයේ අය ඊට සහභාගි වෙනවද නැද්ද කියලා තීරණයක් ගැනීමේ අවශ්‍යතාවයත් ඔවුන් පැහැදිලි කරලා තියෙනවා. ඒකට හේතුව තමයි දැන් මේ ඔක්කොම මේ නවසන්ධානයේ ඉන්නේ පෝට්ටුවෙන් ඡන්දෙ ඉල්ලලා එතනින් ඉවත් වෙච්ච අය. එතකොට ඔවුන් කියනවා අපි ආවේ එළියට පෝට්ටුවත් එක්ක වැඩ කරන්න බෑ කියලා. එතකොට බැසිල්ලා එකතු වෙලා හදන මැතිවරණ මෙහෙයුම් කමිටුවක අපි කොහොමද වැඩ කරන්නේ? එතකොට අපේ ස්වාධීනත්වයේ තියාගෙන අපි වැඩ කරන්න ඕන කියන කතාවත් මෙතනදී සාකච්ඡා වෙලා තියෙනවා.
පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට අරගෙන ආපු ආර්ථික පරිවර්තන පනත සම්බන්ධවයි මීළඟ අවධානය. මේ පනතින් ගෙනා කාරණා පිළිබඳව ජාතික ජනබලවේගයේ ලොකු විවේචනයක් තියෙනවා. ආරංචි වෙන විදිහට ඔවුන් පවසලා තියෙනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා මනෝජ්. මේ පනතට එරෙහිව ඔවුන් නඩු පවරනවා කියලා. එතකොට එහෙමනම් නඩු පවරන්න හේතු මොනවද? මොනවද ඔවුන් ගෙනහර පාන කරුණු?
ඔව්, දැන් මේ අලුතෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ආර්ථික පරිවර්තන පනත ගැන බොහෝ පාර්ශව ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරලා තිනවා. පහුගිය 22 වෙනිදා තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. මේ මගින් කියවෙනවා යම් ආකාරයට මේ අලුත් ආර්ථික පරිවර්තන පනතත් එක්ක දැනට නීතිගතව පවතින ආයතන 12ක් අභිබවා යන බවක් මේ පනතින් පේනවා කියලා. එතනදී අරගෙන තියෙනවා රේගු ආඥා පනත, සමාගම් පනත, ලංකා විදුලි බල මණ්ඩල පනත, ජාතික ජල සම්පාදන හා ජලාප වාහන පනත, වරාය අධිකාරී පනත, ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත, මේ වගේ පනත් අභිබවා යනවා මේ අලුත් පනතින් කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සකස් කරන්න ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව කියලා ආයතනයක් පිහිටුවන්න යනවා. එතකොට ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළඳාම සඳහා වුණු කාර්යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව, ආයෝජන මණ්ඩල පනත, මේවා ඉවත් කිරීමට යම් සූදානමක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මේ කරුණු පදනම් කරගෙන මේ ඉදිරිපත් වෙලා තියෙන ආර්ථික පරිවර්තන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරනවා කියලා ජාතික ජනබලවේගය සඳහන් කරලා තියෙනවා. එහි සුනිල් හඳුන්නෙත්ති ජාතික විධායක සභික පිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරලා තියෙනවා මාධ්‍යයට ප්‍රසිද්ධියේ ජාතික ජනබලවේගය මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරනවා කියලා.
දැන් එතකොට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය මේ හොරගල් අහුලපු වගේ තොරතුරුකුත් අපිට වාර්තා වෙනවා මනෝජ්. ඒ කියන්නේ මේක පාර්ලිමේන්තුවට විවාදයට ගෙනාපු අවස්ථාවේදී විපක්ෂය හැසිරුණු ආකාරය සහ ආණ්ඩු පක්ෂය හැසිරුණු ආකාරය පිළිබඳව යම් මතභේදාත්මක කරුණුත් වාර්තා වෙනවා පාර්ලිමේන්තුවෙන්. ඒ පිළිබඳවත් වැඩිදුර තොරතුරු දැනගන්න කැමතියි.
ඔව්, දැන් ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය ඉවර කළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අදහස් පළ කරපු වෙලාවක පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු මේ රැස්වීම ඉඳලා තියෙන්නේ. අරවින්ද් කුමාර් රාජ්‍ය අමාත්‍යවරයා විතරයි පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙන්නේ. ඉතින් මේක දැකපු විපක්ෂය ඒ මොහොතේ يعني ආණ්ඩුවට සහයෝගීතාව දක්වන කණ්ඩායම් පාර්ලිමේන්තුවේ නැහැ කියලා දැනගත්තු වෙලාවේ දිවා ආහාරය වෙලාවේ ඒ විවේකයක් නොගෙන විවාදයේ ඉස්සරහට කරගෙන යන යෝජනාවක් අරගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඒක ක්‍රියාත්මක කරලා තියෙනවා. එතකොට විපක්ෂයේ අදහස් වලට පමණයි ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉඳ හම්බ වෙන්නේ. ඒ අවස්ථාව විපක්ෂය අරගෙන තියෙනවා. ඊට පස්සේ අවස්වරු යායිමත් ඒකට ආණ්ඩුව රිටර්න් එකක් දීලා තියෙනවා. ඒකට හේතුව තමයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැති වෙලාවේ පාර්ලිමේන්තුවේ ඝනපූර්ණයේ නැහැ කියලා ඝනපූර්ණයේ සොයා බැලීමේ සීනුව නාද කරලා පාර්ලිමේන්තුවට ඝනපූර්ණයේ සපුර ගන්න බැරි වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තුව කල් දාන්න තීරණය කරලා තියෙනවා. එතකොට උදේ විපක්ෂය පොඩි චාන්ස් එකක් අරගෙන තියෙනවා. ඒකට රිටර්න් එක ආණ්ඩු පක්ෂයේ අවස්වරුවේ දීලා තියෙනවා. මේ විවාදයේ සිද්ධ වෙන දවසේ පාර්ලිමේන්තුවේ එහෙම දෙයක්ත් සිද්ධ වුණා.
විජේදාස රාජපක්ෂ පිළිබඳව බොහෝ කතිකාවත් ඇති වුණා පසුගිය කාල සීමාවේදී. මොකද ඔහු වැඩ බලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුරට පත්වීම, එතකොට ඔහු පක්ෂ සමාජිකත්වයක් ඒ වෙනකොට අරගෙන නොතිබීම, ඔහුගේ මේ වැඩ බලන පක්ෂ මහලේකම් තනතුරට උසාවියෙන් වාරණ නියෝග පැනවීම, ඊට පස්සේ හිටපු සභාපතිවරයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපති තනතුරෙන් ඉවත් වෙලා එය විජේදාස රාජපක්ෂ මහතාට බාර කිරීම, මේ වගේ නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ කියන චරිතය පිළිබඳව ලොකු කතාවක් තිබුණා පසුගිය කාලවකවානුවේදී. පහුගිය සතියේ ඔහු පිළිබඳව යම් අවධානයක් තියෙනවා. සජබ පැත්තෙන් දමිළ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඔහුට යම් ආරාධනාවක් ලැබිලා තියෙනවා කියලා විශේෂිත උත්සවයකට. එහෙමනම් මේ සජබෙත් එක්ක ඔහු මොකද්ද මේ කරන සමීප සම්බන්ධතාවය? ඒ පිළිබඳවත් අපි තොරතුරු දැනගන්න කැමතියි.
ඔව්, මේ කඳුරට ජනතා පෙරමුණේ නායකයා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වී රාධාකෘෂ්ණන් මන්ත්‍රීවරයා ඔහු සමග ජන බලවේගය නියෝජනය කරන දේශපාලන පක්ෂයක්. එතකොට ඒ දේශපාලන පක්ෂ නායකයෙක් විදිහට ඔහු හැටන්වල කඳුරට ජනතා පෙරමුණේ පවත්වපු උත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්ත විදියට විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට ආරාධනා කරලා තියෙනවා. එතන මතුවෙන කාරණා කීපයක් තියෙනවා. රාධාකෘෂ්ණන් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ පක්ෂයක නායකයෙක්, විජේදාස රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්. අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙලාවේ සභාපති තනතුරට ඔහුගේ නම යෝජනා වෙලා තියෙනවා. එවැනි වෙලාවක ඔහුට ආරාධනාවක් කරලා තියෙනවා. මොකද ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් ගැන විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ පැත්තෙන් කියවෙනවා. ඒ වගේ වෙලාවක රාධාකෘෂ්ණන් මන්ත්‍රීවරයා ඔහුට ආරාධනා කරේ ඇයි කියලා අර ඔබත් කිව්ව වගේ සමහරු සැකමතු කරනවා. කොමුනත් ප්‍රධාන ආරාධිත අමුත්ත විදිහට ඔහුට ආරාධනා කරලා තියෙනවා. ආරාධනය විජේදාස රාජපක්ෂ මැතිවරයා බාරගෙන තියෙනවා. මේ උත්සවයට ඔහු සහභාගී වෙලා තියෙනවා. ඒදී ඔහු අදහස් පළ කරමින් සඳහන් කරලා තියෙනවා මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේ තීරණාත්මක ශක්තිමත් පක්ෂයක් විදිහට කටයුතු කරනවා කියලා. ඒ පැත්තෙනුත් යම් අදහසක් පළ කරලා තියෙනවා. ඒත් එක්කම මේ අවුරුද්දේ ඔක්තෝබර් 17 වෙනිදා ජනාධිපතිවරණය පවත්වනවා. ඒ මැතිවරණය කාටවත් වළක්වන්න බෑ කියලා අධිකරණ අමාත්‍යවරයා විදිහට විජේදාස රාජපක්ෂ ඇමතිවරයා රාධාකෘෂ්ණන් මන්ත්‍රීතුමාගේ හැටන් උත්සවයේ වේදිකාවේදී සඳහන් කරලා තියෙනවා.
මේ ළඟට අපි අවධානයට ලක් කරන්න කැමති පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව පත්කරපු ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවෙන් අත්අඩංගුවට ගන්නයි කියලා නිර්දේශ කරපු පුද්ගලයින් සම්බන්ධ වන තොරතුරු ඉන්දියාවෙන් වාර්තාවීම් පිළිබඳව ඔබ පසුගේ සිකුරාදා අපේ වැඩසටහනේ මවුබිමින් පුවත් විශේෂංගයට සවන් දුන්නා නම් මනෝජ් හෙළිදරව් කිරීමක් කළා. ඉන්දියාවේදී ISIS සංවිධානයේ සමාජිකයන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවේ තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලාංකිකයින් 4 දෙනෙක් ඉඳලා තියෙනවායි කියලා. මේ 4 දෙනා සම්බන්ධ යම් තොරතුරක් මේ වෙනකොට වාර්තා වෙමින් තියෙනවා. වැඩිදුර තොරතුරු ඔබෙන් බලාපොරොත්තු වෙනවා මනෝජ්.
ඔව්, දැන් මේ අත්අඩංගුවට පත් වුණු ශ්‍රී ලාංකිකයින් ගැන විවිධ තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. පෞගේ දවස්වලත්, පෞගේ දවස් කියන්නේ මේ ඊයේ පෙරේද දවස්වලත්, මේ දෙමටකොඩ ප්‍රදේශයේ පදිංචිවලා ඉන්න පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහයෝගය ඉල්ලා හිටියා. ඒකට හේතු වුණෙත් මේ ඉන්දියාවේදී අත්අඩංගුවට ගත්තු ISIS ත්‍රස්තවාදීන් සිව් දෙනාට සම්බන්ධ වෙලා කටයුතු කරා කියලා. අර ඔබ කිව්වා වගේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙලා හිටපු අත්අඩංගුවට පත්තුණු, ඉන්දියාවේදී අත්අඩංගුවට පත්තුණු මේ සමාජිකයින්ගේ නම් මේ ලැයිස්තුවේ තිබුණා කියලා සඳහන් වෙනවා. එතකොට මේ 4 දිනාම අන්තවාදීන් එක්ක සමීප සබඳතා පවත්වලා තියෙනවා කියලා ඔවුන්ව පුනරුත්ථාපනය කරන්න යොමු කරන්න කියලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හොයපු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් සඳහන් කරලා තිබුණා කියලා වාර්තා වෙනවා. එතකොට මේ කණ්ඩායම් දැනටමත් ගුජරාටේ ත්‍රස්ත මර්ධනය භාරයේ රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. එතකොට මේ ISIS සංවිධානයේ අනුගාමිකයින් තවදුරටත් ලංකාවේ ඉන්නවද කියලා තහවුරු කරගන්න උත්සාහ කරනවා. මෙතන මේ විශේෂ කාරණේ වෙන්නේ පාස්කු ප්‍රහාරයේ ලංකාව විශේෂ කැළඹීමක් සිද්ධ කරපු සිද්ධියක්. එහිදී මොවුන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙලා තිබුණු අය සම්බන්ධයෙන්, ඒ කියන්නේ ඒ අතරින් 4 දෙනෙක් තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. වාර්තාවල නම් සඳහන් වුණත් මීට කලින් මේ ක්‍රියාකාරකම් වල උන් නිරත වෙලා හිටියත් වර්තමානයේ වන තෙක්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා කියලා තමයි මේ අත්අඩංගුවට ගැනීම සහ පහුගිය වාර්තාවල තොරතුරු එළියට පැමිණීමෙන් අපිට තවදුරටත් සනාථ වෙන්නේ. දිලෘක්ෂේ
අපි එමනම් සාකච්ඡාව අවසන් කරන්නේ පුරුදු විදිහට දේශපාලන ගොසිප් එකෙන්. අපිට වාර්තා වෙනවා අර පසුගිය කාලවකවානුවේදී විශාල අවධානයක් යොමුණානේ ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයාට ගුවන්තොටුපලේදී සේවකයෙකුට පහර දීමේ සිදුවීම හා සම්බන්ධව. ප්‍රසන්න රණවීර සහ ලොහාන් රත්වත්තේ අතර යම් මුනුසුම් වචන හුමාරුවක් වෙලා තියෙනවා කියලා. මොකක්ද ඒ සිදුවීම?
ඔව්, ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් කතාබහ කර කර ඉන්න වෙලාවක ටිකක් රෑ වෙනකන් කණ්ඩායමක් සාකච්ඡා වෙවි ඉඳලා තියෙනවා. ඔය කතා බහ කරමින් ඉන්න අතර එකපාරම ලොහාන් රත්නත්තේ රාජ්‍ය ඇමතිවරයා ප්‍රසන්න රණවීර ඇමතිවරයාට ඉලක්ක කරලා ටිකක් වෙනස් කතාවක් කියලා තියෙනවා. වෙනස් කියන්නේ පහුගිය දවස්වල සිද්ධ වුණු සිද්ධිය. අපි රාජ්‍ය ඇමතිවරුන්ගේ ගෞරවය රකින්න ඕනේ, ඔයා එයාපෝර්ට් එකේ කරපු වැඩේ වැරදි කියලා ලොහාන් රත්නත්තේ රාජ්‍ය ඇමතිවරයා කියලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයාට හොඳටම කේන්ති ගිහිල්ලා, මොකද ලොහාන් රත්නත්තේ රාජ්‍ය ඇමතිවරයා සම්බන්ධයෙන් ඊට කලින් එවැනි ඇඟිල්ල දිගුවීම් තියෙන නිසා. එතකොට ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයා අහලා තියෙනවා ලොහාන් රාජ්‍ය ඇමතිවරයාගෙන්, එතකොට ඔයා අනුරාධපුර බන්ධනාගාරේ කරපු වැඩේ හරිද කියලා මතක් කරලා තියෙනවා. අර මතකයිනේ අර ඉරකරුවෙක්ගේ ඔළුවට පිස්තෝලයක් තියලා තර්ජනය කරා කියන සිද්ධිය සම්බන්ධයෙන්. ඉතින් මේ කතා බහ ටිකක් දුරදිග යන්න ගිය වෙලාවේ එතන හිටපු මැති ඇමතිවරු එකතු වෙලා දෙන්නව දෙපැත්තට කරලා වැඩේ සමතයකට පත් කරලා තියෙනවා. එක වගේ ක්‍රියාකාරකම් වල යෙදුණු දෙන්නෙක් තම තමන්ට චෝදනා කරගත්තා වගේ වැඩක් තමයි එතන වෙලා තියෙන්නේ.
හොඳයි, එහෙමනම් අපි ස්තුතිය පළ කරනවා මනෝජ්, බොහොම ස්තුතියි ලාංකීය දේශපාලනය හා සම්බන්ධ තොරතුරු රැගෙන ආවට. එහෙමනම් අපි මව්බිමෙන් පුවත් විශේෂාංගයේදී ඔබව හමු වෙනවා යලිත් හෙට දවසේදී. අයිබෝවන්.
අයිබෝවන් දිලෘක්ෂි, බොහොම ස්තුතියි.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.
Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.